ඊළඟට ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 16ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, හානි පූර්ණේ සඳහා වන කාර්යාලය පිළිබඳව පනත විවාද වෙන අවස්ථාවේදී යම් කරුණු කීපයක් කියන්න කැමැතියි. මම හිතන්නේ මේ පනතර දාලව ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම අපේ රටේ දේශපාලන සිවිල් කලකෝලහල නිසා විවිධ හානිවලට විවිධ ප්‍රශ්නවලට ගොදුරු වෙච්ච අයට වන්දි ලබා දීම සඳහා ස්ථාපිත කරන ලද දැනට තිබෙන පුනරුත්ථාපන අධිකාරිය වෙනුවට වෙනත් කාර්යාලයක් ආරම්භ වීමක් සිද්ධ වෙනවා, ආයතනයක් ආරම්භ වීමක් සිද්ධ වෙනවා. ඒතර පුනරුත්ථාපන අධිකාරිය ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ මේ දැනීම හැටියට මේ කාර්යාලය හරහා. ඒතර ඒ මගින් ඒ වගේ මේකේ පත්කිරීම ක්‍රියාවලිය වෙනස් කරලා තිබෙනවා. අපිට පේන හැටියට ව්‍යස්තදායක සභාවම පාවිච්චි කරලා, ඊට අමතරව මේ වින්දිතයන් කවුද, හානිර ලක් වූ පුද්ගලයන් කවුද කියන එක පිළිබඳව යම් කිසි නිර්වචන ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ කාරණේ පිළිබඳව. දැන් ඒ නිසා මූලික ප්‍රතිපත්ති රාමුව ගත්තොත් අපි දකින විදිහට මිනිස්සු තනි තනිව වැරදි කරනවා, ඒ වගේ මිනිස්සු සමූහයක් විදිහට වැරදි කරනවා, ඒ වගේම මිනිස්සු අනිත්‍ය කරන වැරදි වලට ගොදුරු වෙනවා. එතකොට ආණ්ඩුවකට වගකීමක් තිබෙනවා ඒ වගේම ආණ්ඩුව වලින් අපරාධ කරන. ලෝකේ ප්‍රසිද්ධම කාරණා තමයි වැඩිම අපරාධ කරන්නේ ආණ්ඩු. ඊට පස්සේ වැඩිම අපරාධ කරන්නේ සමාගම්. ඊට පස්සේ තමයි පුද්ගලයෝ අපරාධ කරන්නේ. ලෝකේ වැඩිම අපරාධ කරන්නේ රාජ්‍ය. ඊට පස්සේ සමාගම්, ඊට පස්සේ පුද්ගලයෝ. ඒ නිසා දැන් අපිට පිළිගන්න දෙය තමයි අපරාධ වැරදි මේ ක්‍රියාවලිය හැම එකක්ම ගත්තට පස්සේ මේක තුළ තියෙන පුද්ගලික වැරදි තිබෙනවා. පුද්ගලිකව තනි තනි පුද්ගලයා දායක වෙන කොටස් තිබෙනවා. නමුත් බොහෝ අවස්ථාවල් සිද්ධ වෙන්නේ ආණ්ඩුව වලින් කරන්නා වූ වැරදි වලට, ඒ වයින් හදන්නා වූ යම් යම් සමාජ විරෝධී ජනතාව පෙළන නැත්නම් ජන වර්ගයක් කොන් කරන, මර්ධනය කරන ජන කණ්ඩායමක් හෝ වෘත්තීය සමිතියෝ, ශිෂ්‍ය සංගම් හෝ කලාකරුවන් හෝ මාධ්‍යවේදීන් හෝ විරුද්ධ දේශපාලන පක්ෂ හෝ එම මර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒවට පෙරලා සමාජෙන් ප්‍රතිචාර නැගෙන එක නතර වෙන්නේ නැහැ. ලෝකේ හැම දේශපාලන සමාජ ඉතිහාසයේ එහෙම තමයි. ආණ්ඩුව වලින් අනවශ්‍ය ලෙස ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරනකොට, උල්ලංඝනය කරනකොට ඒකට පෙරලා ක්‍රියාමාර්ග ඇති වෙන එක වළක්වන්න බෑ. ඒ ආණ්ඩු වගේම යම් යම් සමාජ සංවිධාන වලින් එම කරනකොටත් ඒකට පෙරලා එනවා. ඒ නිසා අපි දකිනවා මේ වැරදි වල වැඩි කොටස ඇත්තටම තිබෙන්නේ සමාජයට ඒකේ ප්‍රධාන ආයතනය වශයෙන් ආණ්ඩුවකට. අපි ලංකාවේ ගත්තොත් අපේ රටේ සමාජ අරගල සිද්ධලා තිබෙන විශාල වශයෙන් අපේ රට නිදාගෙන ඉන්න ජනතාවක් ඉන්න රටක් නෙමෙයි, සටන් කරන රටක්. ඒක හොඳ දෙයක්. ඒ ඇතුලේ ආණ්ඩුවලින් කරන ලද මහා දැවැන්ත මර්ධනයන් අපරාධ නිසා ජනතාව ඒ තැන්වල තල්ලුලක් තිබෙනවා. ඒ සටන් ඇතුලේ ඒ සංවිධාන වලින් වෙච්ච වැරදිත් තිබෙනවා. සටන් ඇතුලේ සංවිධාන වලින් වෙච්ච වැරදිත් අඩුපාඩුකනුත් තියෙනවා. ඒ නිසා මේ කාර්යාලය ආරම්භ කිරීම පිළිබඳව ජනතා මිතුරු වශයෙන් අපි දකින්නේ මේ දෘෂ්ටි කෝණය. ඒ නිසා මිනිස්සු හුදකලාව අපරාධකාර වෙන්නේ, කවුරුත් උපදිනකොට මරාගෙන මැන්න බෝම්බ කරුවෙක් ලෙස ඉදිපදෙන්නේ, කවුරුත් උපදිනකොට අර කවුද දැන් ඔය ප්‍රසිද්ධ පාතාල නායකයෙක් ගැන කියනවා මදුෂ්කද කවුද කියලා මම දන්නේ නැහැ. සමහර මන්ත්‍රීවරු නම් එයා දන්න බව දන්න අපිට පේනවා. ඒ එහෙම වෙලා උපදින්නේ නැහැ කවුරුවා. උපදුනට පස්සේ තමයි මිනිස්සු සමාජී තත්ත්වයන් ඇතුලෙන් තල්ලු වෙන්නේ. නමුත් පුද්ගලයාට වකීමක් තිබෙනවා. ඒ නිසා මේ කාර්යාලය පිළිබඳ අපි බලන්නේ ගරු සභාපතිතුමනි ඒ ආකාරය. ඒ නිසා වන්දි ලබා දීමට පිළිවෙලක් සහිත ක්‍රමවේදයක් හදන එක, හානි වෙච්ච අයට උදව් කරන එක අපි පිළිගන්නවා. එතෙන්දී මම හිතන ඇමතිවරයාගේ පැත්තෙන් පැහැදිලි කරන්න ඕනේ මට අවබෝධයක් තිබුණා. නමුත් ඒක නිශ්චිතව මේ පනතේ වැඩිපුර උතුරු සහ නැගෙනහිර කියන එක අවධාරණය කළ තිබෙන නිසා ඇමතිවරට වගකීමක් තිබෙනවා ඉදිරිපත් කරන්න. මේ වන්දි ලබා ගැනීම සඳහා කොපමණ කාලයක් ඉඩ දී යුතුද කියලා අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා. ඒක මෙරටේ විශාලම මෙහෙම හානි ඝාතන සිද්ධ වුණා 1971 දී ආණ්ඩුව මගින්. සාමාන්‍ය අදහසක් තියෙනවා 10,000කට වැඩි පිරිසක් ඝාතනය කරා කියලා. ප්‍රේමවතී මනම්පේරි ඒ සහෝදරිය ඇතුළු ගෙවල් ආණ්ඩුවලින් ගිනි තිබ්බා. විශාල දේවල් සිද්ධ වුණා. ඒ නිසා එතැන් සිට අඩුගාන ඊට කලින් සමාජරගල සිද්ධලා තිබෙනවා 53 හර්තාලය ඒවා සිද්ධලා තිබෙනවා. ඒ නිසා මම දන්නවා ඒවා මිනිස්සු කවුරුත් ඔය ඉදිරිපත් කරන්න එකක් නැති වෙයි. නමුත් ඒ යුක්තිය පසිඳලනෝ නම් ඒකට ඉඩකඩක් තිබිය යුතුයි. ඒක එක සීමාවකට සඳහා පමණක් එක කාලයකට පමණක් සීමා විය යුතු නැහැ. අඩුගානේ මේ දන්නා ඉතිහාසයේ ඒ සඳහා අවස්ථාවක් දෙන්න ඕන. මොකද වැඩිපුර අවධානය යොමු වෙලා තිබෙන දේවල් බාට පත්ලා තිබෙන්නේ මේ මොහොම මෑත වාගේ අපිට මතක සිදුවී. දෙක තමයි මේ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය ගැන කතා කරන සමමයි. තා කෙටියෙන් කියන්න කැමති වන්දි ලබා ගන්න ගියාම මේ සමහර අවස්ථාවලදී අපි දන්න කරේ යම්කිසි විනිවිද භාවයක් අවශ්‍යයි. නමුත් අනිත් පැත්තට ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් ගොනු කරන තරම් බරපතල ආකාරයට ලිපිලේඛන ඉදිරිපත් කරන්න වී විශාල දුෂ්කරතාවයක් මේ වන්දි ලබා ගන්න බොහෝ දෙනෙක්ට බලපාලා තිබෙනවා. ඒක අපි 1989 දී විනාශ කරපු ඝාතනය කරපු ජනතාන්ත්‍රික සමාජිකයන්ගේ පවුල් ගත්තත් ඒ දුන්නු සොච්චන් වන්දිය ගන්නත් සමහර අම්මලා ඉදිරිපත් වුණේ නැහැ. උගක් අය සමහර අය ඉදිරිපත් වුණා. ඒ ආටවත් ඒක ගන්න අමාරු. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ඉදිරිපත් කරනවට වඩා ලිපිලේඛන ඉදිරිපත් කරන්න ඕන. අද උතුරු සානංගිර ප්‍රදේශල ගත්තත් ඒ තත්ත්වය තිබෙනවා. දුප්පත් දෙමළ අම්මලා ඉන්නේ මේ ඉල්ලන ලේඛන ටික දෙන්න ඒක අදුගාන ජනාධිපති නීතිඥයක්වත් දෙන්න ඕන. ඒ නිසා අපි ඉල්ලා හිටනවා මේ කරුණා කළා ඒ ඉදිරිපත් කරන ලිපිලේඛනවල සරලකමක් හදුවේ නැත්නම් මොකද මටත් අත්දැකීම් තියෙනවා මේ පුනරුත්ථාපන අධිකාරියෙන් ඉදිරිපත් කරපු සමහර අපි ෆෝම් දකලා තියෙනවා ඒවා තාම දුෂ්කරයි. ඒ සියලුම දේවල් සම්පූර්ණ කරන්න. ඒ වගේම මම කැමතියි දැන් මේක පිළිබඳව විවිධ ජාතිවාදී අර්ථකථන වලින් මේක 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 දිහා බලන්න. ඒක ගැන මම කරුණු කීපයක් කියන්න ඕනකම තිබෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ගරු සභාපතිතුමනි මොකද මේ උතුරේ යුද්ධය සිද්ධ වුණේ රට බෙදීම සම්බන්ධව LTT සංවිධානයේ මූලික වෙච්ච රටට එරෙහි ජනතාවට එරෙහි ජාතිවාදී යුද්ධයක් LTTත් ආරම්භ කළා. ඒට කලින් ඒවට අදාළ LTTක් හදන්න ලංකාවේ තිබිච්ච ආණ්ඩු විශාල වශයෙන් දෙමළ ජනතාවට කරපු හිරිහැර, ඝාතන, තර්ජන, චන්දමංකොල්ලකෑම්, අසමාන සැලකීම් සියල්ල හේතු වුණා. ඒ හේතුව නිසා ඇතිවෙච්ච LTTෙන් කරපු දෙවලුත් වැරදි. ආණ්ඩු වලින් කරපු දෙවලුත් වැරදි. දැන් ඒ නිසා පළවෙනි කාරණේ තමයි මෙතන මේ කාර්යාලය හරහා LTT සමාජිකයන් වශයෙන් හිටපු අයට යම් ආකාරයක ඔවුන් පුනරුත්ථාපනය කළා ඔවුන්ට යම් ආකාරයක සමාජගත වීමට ඔවුන්ට උදව් කළ යුතුද නැද්ද කියන විවාදය සමාජය තුළ තිබෙනවා. අපි දන්නවා දැන් ලෝකේ පුනරුත්ථාපනය කියන එක පිළිබඳව ගොඩක් සාකච්ඡා තිබෙනවා. නමුත් අපි දකින දේ තමයි දැන් පසුගිය යුද්ධය අවසන් වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලයේදී. එතුමගේ කාලයේදී පුනරුත්ථාපන කඳවුරු විශාල වශයෙන් පිහිටවලා මගේ දැනීමේ හැටියට එක 13,000කට අධික LTT සමාජිකයන් ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරලා නිදහස් කරා. ඒතර ඒකට රජයේ මුදල් තමයි වියදම් කළේ. බදු මුදල් තමයි වියදම් කළේ. ඒ නිසා දැන් මොකද දැන් තනි තනි LTT සමාජිකයාගේ වැරද්ද ඔවුන්ට වගකීමක් නැහැ නෙමෙයි. මම ඒක ගැන කියනවා. තනි තනි LTT සමාජිකයා විසින් කරපු වැරද්දක් නෙමෙයි. මේක සමාජ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ලක්ෂ ගාණක් උතුර ජනතාව තවදුරටත් රට බෙදෙන පැත්තට තල්ලු කරන්නේ නැතුව ලංකාව තුළ තියාගන්න ඕන නම් රාජපක්ෂ මහතාත් ලෝකෙ පිළිගත් සම්මතය අනුව ඔවුන් පුනරුත්ථාපනය කරා. ඒකට වියදම් කළා. සමහර රැකියාවක් දුන්නා. මම දැක්ක එතුමන් ඉන්න කාලේ විවාහ කළාත් දුන්නා. ඒ වගේම ඒ හිටපු LTT පවුල්වල සමාජිකයන්ගේ නංගිල මල්ලා හමුදාවට බඳව ගත්තා. පොලිසියට බඳව ගත්තා එතුමගේ කාලේ. ඒ නිසා දැන් හොයිට පසුව හරි ඒ අයට සමාජගත වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න තියෙන ඉඩකඩ ලබා දෙන්න ආණ්ඩුවෙන් උදව් කරන්න ඕනේ. මම විශ්වාස කරන්නේ ඒකලා මේ මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද කිසිම කෙනෙක් ඔය සටන් කරන ගොඩක් අය 99%ම මේ මානසික ප්‍රශ්න නිසා නොමග ගියපු හට්ටිය නෙමෙයි. සමාජීය ප්‍රශ්න වලින් මිනිස්සු තල්ලු කරනවා එතෙන්ට. ඒ තල්ලු වෙන එකේ අන්තවලට ගියාම වැරදි වෙනවා. නැත්නම් ඒගොල්ලෝ මානසික රෝගීන් නෙමෙයි. ඒ නිසා සමාජගත කරනවා කියලා කියන්නේ මානසික රෝගීන් සමාජගත කරනවා නෙමෙයි. සමාජයේ සහ පාලනයේ වැරද්දෙන් අන්තගාමී තත්ත්වයන්ට ගියපු අයට ජීවත් වෙන්න අවස්ථාවක් දිය යුතුයි. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නරුමේ. ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් රාජ්‍ය පාලනය ගැන කිසිම අදහසක් නැති නරුමෙක්ට පමණයි. ඉතින් මම ඒ නිසා මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ 13,000 අතර එහෙම LTT සමාජිකයෝ. කියන්නේ එක්ස් කම්බැටන්ට්ස් ළම. කෙලිම නිකන් හිතවතුන් නෙමෙයි. එහෙම කළා. ඒ නිසා අපි කියන එක කෙරෙන්න ඕන. ඒක LTT උදව් කිරීමක් ලෙස නෙමෙයි අපි අන්දකින්නේ. අනිත් පැත්තට ගත්තොත් එහෙම අපි දකින්න කැමති දැන් මේ මේ කාරණේදී ඒ පුනරුත්ථාපන ක්‍රියාවලිය සම්බන්ධව උන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධව අපිට එකඟතාවයක් තිබෙනවා. නමුත් අනිත් පැත්තට ගත්තොත් එහෙම අපිට පේනවා මේ පොදුවේම මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය මේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය මේ උතුරු සානගිනහිර ජනතාවට සහ ඒ ආශ්‍රිත වැඩිපුර සිංහල ගම්මානවලට LTT සංවිධානයේ සිද්ධ වෙච්ච විශාල විනාශයන් මේ සියල්ලම සලකා බැලුවට පස්සේ ඒ තුවාලය සුවපත් කිරීමේ ක්‍රියාවලිය ඉතාම හෙමින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනේ ජනතා මිත්‍රන් විදිහට මේ රට බෙදීමට විරුද්ධව දවැන්තම දේශපාලන කාර්යභාරයක් ඉටු කරපු දේශපාලන පක්ෂයක් විදිහට ජාතිවාදයෙන් තොරව මේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ කාටත් 100%ක් හරියටම අයිති කියලා විශ්වාස කරන දේශපාලන පක්ෂයක් විදිහට අපි යුද්ධය වරුණේ මැයි මාසේ 19 ඉඳලා 2019 අපිට සතියකට පස්සේ පක්ෂ දේශපාලන මණ්ඩලය මගින් මැයි 27 ඉඳලා අපි නිකුත් කරා වැඩපිළිවෙලක් යුද්ධයෙන් පීඩාවටපත් වූ ජනතාව දෙමළ ජනතාව ලක් වී තිබෙන ගැටලු වලට ඒවා අඩු කරන්න ප්‍රායෝගික විසඳුමක් කියලා. අපි එතෙන්දී ප්‍රධාන කරුණක් යෝජනා කරා මේ යුද්ධය සම්බන්ධ සියලු ප්‍රශ්න සම්බන්ධ කරගත්තු සත්‍ය ප්‍රතිසන්දාන සත්‍ය කොමිසමක් පිහිටවන්න කියලා. ට්‍රුත් කමිෂන් එකක් පිහිටවන්න. මොකද ආද මේ ප්‍රශ්නේ සාකච්ඡා වෙන්නේ මේ සාකච්ඡා වෙන්නේ අපේ රටේ ආණ්ඩුව විතරක් නෙමෙයි මේ යුද්ධය ඇතුලේ වැරදි කළේ. ආණ්ඩුත් ජාතිවාදය කළා. LTTE ජාතිවාදය කළා. ඒ ආණ්ඩුවට තිබිච්ච හමුදාවේ සමහර අය ජාතිවාදය කළා. ඒ වගේම මිනිසු ජාතිවාදී කළා. 83 කඩගෙන තිබ්බේ UMP ආණ්ඩුවේ නායකබව ඇත්ත. හැබැයි සාමාන්‍ය මිනිසු දෙමළ මිනිසුන්ට ගැහුවේ නැද්ද? ගැහුවා. මඩකලා පිටිපු සිංහල මිනිසුන්ට ගහලා එව්වේ LTTE පමණක් නෙමෙයි. එහේ හිටිය දෙමළ සාමාන්‍ය මිනිසු සිංහල මිනිසුන්ට ගහලා එව්වා. උතුරේ දෙමළ ජනතාව උතුරේ හිටපු සිංහල මිනිස්සු එළවද්දී ඒකට LTTE පමණක් නෙමෙයි. එහේ හිටපු දෙමළ ජනතාව සමහර අය ජාතිවාදී වුණා. මොකද ආණ්ඩුවකට පුළුවන් සමාජයක් ජාතිවාදී කරන්න. දැන් පසුගිය සති පහුගිය මාස 4-5කට කලින් මෙහි මුස්ලිම් මිනිසුන්ට විරුද්ධව මහා දැවැන්ත මුස්ලි සාධාරණ මුස්ලිම් මිනිහට ලංකාවේ ඉන්න බැරි දැවැන්ත ෆෝබියා එකක් හැදුවානේ. ඒවා ආණ්ඩුව වලින් හදනවා. ඒවා සමාජ මාධ්‍ය වලින් හදනවා. ටෙලිවිෂන් වලින් හදනවා. දේශපාලන ව්‍යාපෘති වලින් හදනවා. එතකොට මිනිස්සු ගොදුරු වෙනවා. මිනිස්සු ඒවායි අහිංසක ඉත්ත වෙනවා. ඒක දැනුවත් ඉත්ත වෙනවා නැත්නම් අහිංසක ඉත්ත වෙනවා. ඒ නිසා 30 වරුදු යුද්ධෙදි කරු සභාපතිතුමනි කරපු අපරාධ මිනිමැරු පහර දීම් ගෙවල් ගිනි තැබීම් දේපල පැහැර ගැනීම ගත්තොත් වැඩි ප්‍රමාණ ආණ්ඩුවෙන් තමයි වැඩි ප්‍රමාණ ආරක්ෂක හමුදා සහ LTTEෙන් තමයි. හැබැයි මිනිස්සු වශයෙන් මොනවත්ම වැරදි කළා නැද්ද? මිනිස්සුත් කළා තිබෙනවා. දැන් එතන මේ ඔක්කොම මේ කරපු වැරදි අපිට නඩු අහලා විසඳන්න පුළුවන්. නඩු අහලා විසඳන්න බෑ. ඒ නිසා තමයි ලෝකෙ පුරාම ගාතමාලා සවුත් ආෆ්‍රිකා මේ ලෝකෙ හැම රටකම වගේ මේ තිබිච්ච රටවල්වල ක්‍රුත් කමිෂන් දාලා මේ තමන්ගෙන් වෙච්ච වැරද්ද කියන්න අවස්ථාවක් දුන්නේ. විනී මැන්ඩලා කියලා ක්‍රුත් කමිෂන් එකට කිව්වා, "ඔව් මගෙන් ළම මම ළමයෙක් මැරුවා." සුදු පොලිස් නිලධාරියෙක් කියලා කිව්වා, "මම ඔව් මම කළු මිනිස්සු 100ක් මරලා අතන වල දැම්මා කියලා." නමුත් දකුණු ආප්‍රිකාන ක්‍රුත් කමිෂන් එකේ රිසල්ට් එක තියෙනවා හිරේගේ සුළු පිරිසයි. නමුත් මිනිසුන්ට අවස්ථාවක් ලැබෙන ගරු සභාපතිතුමනි සාමාන්‍ය ජනතාව සහ ආණ්ඩු විදියට කරපු අපරාධ ගැන ඒ වෛරය විමෝචනය කරගන්න. වෛරය ප්‍රකාශ කරලා තමන්ගෙන් වෙච්ච අඩුපාඩුකම් රට ඉස්සරහා කියලා අපෙන් මෙහෙම වැරදි වුණා මේක වැරදි මම මට නිදහස් වෙන්න දෙන්න කියලා මිනිසුන්ට අවස්ථාවක් අම්මු. නමුත් මේ ආණ්ඩු රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවත් එක කලේ නේ.
උදාර විනාඩි දෙකක්
හොඳයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව එක් කලෙත් නෑ. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ මේකේ දැන් ඉතුරු වෙච්ච ගැටලු තියෙනවා නඩු වලින් තමයි දැන් මේ ප්‍රශ්නේ දන්න යන්නේ. මේ තුවාලේ කවදාවත් නඩු වලින් විසඳන්න බෑ. විශේෂයෙන්ම අපේ රටේ වැඩිහිටි පරම්පරාවේ හැම කෙනාම විශේෂයෙන්ම සිංහල ප්‍රදේශවල හිටපු දෙමළ මිනිසුන්ට සාමාන්‍ය මිනිස්සු කොච්චර සිංහල මිනිස්සු හිරේට කරාද? ඒ වගේම සිංහල ජනතාවට උතුරේ හිටපු මම බය නැහැ කියන්න මම දන්නවා වර්තමාන උතුරු පළාත් සභාවේ සභාපතිතුමා සිවඥාන මහත්තුමා හිටපු නාගරික කොමසාරිස්වරයෙක් ඔහු විසින් බේරාගත්ත ඔහු විසින් බේරාගත්ත සිංහල නිලධාරීන් ඉන්නවා. ඔහු දෙමළ නායකයෙක්, එකල නිලධාරියෙක්. ඔහු සිංහල යාපනයේ හිටපු සිංහලයට දෙමළ සමහර ජාතිවාදීන් ගහනකොට ඔහු බේරගත්තා. ඔහුගේ පුවත් ඔහුගේ කතා පත්‍රවල පළවලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ නඩු අහලා. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි අද වෙලා තියෙන දේ තමයි මිනිසුන්ට එහෙම අවස්ථාවක් ලැබුණෙත් නැහැ. දැන් වෙලා තියෙන තරංගයට ජාතිවාදයේ පතුරවන මට වෙලා නැති නිසා මම ඔබතුමාට කරුණු කියන්න බැරි වෙයි දැන් ජාතිවාදයේ දෙපත්‍රය යන ඔබතුමා දන්නවගලු සභාපතිතුමනි ඉතාලම කුඩා දේවල් මේ ළඟදී මීට මාස දෙකකට කලින් කිල්නොච්චියේ කොටියගේ ප්‍රශ්නයක් සමාජ මාධ්‍යවලින් කියලා රටේ ආන්දෝලන තුරු දුන්නා ඒ කොටියගේ ප්‍රශ්නය හරහා විශාල සාකච්ඡාවක් ඇති වුණා මොකද්ද මම දැක්ක මේ සමහර අමු ජාතිවාදී සිංහල දේශපාලන නායකයෝ කියනවා ජනමාධ්‍ය කියනවා ඒවට උළුප්පන ඉතාම ඉතාම කැත ජනමාධ්‍ය සම්ප්‍රදායක් මේ රටේ තියෙනවා මොකද්ද ඒ කොටියට පහර දෙන දෙමළ මිනිස්සු දැක්කම හිතනවා කියලා මේ හොඳ LTT පුහුණු වෙච්ච කට්ටිය කියලා ගරු සභාපතිතුමනි මම අහන්න කැමතියි ඔබතුමා කෑගල් ඔබතුමාගේ ගම මට විනාඩි දෙකක් දෙන්න ගරු සභාපතිතුමා ඔබතුමාගේ ගමේ සිංහල ගමකට කොටියෙක් ආවොත් සිංහල මිනිස්සු බත්තු වෙලා කන්න දෙනවද බත්තුල කන්න දෙනවද අවුළු අත ගන්නවද
විනාඩියකින් අවසන් කරන්න
එහෙම වෙන්නේ නැහැ ගහලා එක්ක පනනෝ නැත්තම් පනලා දුවනෝ මිනිස්සු උතුරේ මිනිස්සු කරෙත් ඒක ඒකයි ඒක වැරදි ඒක කරපු විදිය බලන් ඉන්න බෑ තමයි හැබැයි ඒක දෙමළ පත්‍ර ඒක සිංහල පත්‍ර වලින් ගත්ත ඒක දෙමළ මිනිස්සුන්ගේ නරුමත්ත්වය ගැන කියන්නේ සිංහල ජාතිවාදීලා ඉන්නේ උතුරේ පත්‍ර මොකද්ද කරේ උතුරේ පත්‍ර මං ගාවේ තේප කන්නේ උතුරේ පත්‍ර කිව්වා ඒ කොටියා හමුදාවේ කැම්ප් එක හදපු කොටියේ හමුදාවේ කැම්ප් එක හමුදාවෙන් තමයි කොටිය නිදහස් කරේ කියලා උතුරේ ගොඩක් දෙමළ පත්‍ර වාර්තා කරේ කොටියා හමුදාවේ කියලා එතකොට ඒ කොටියා සාමාන්‍ය අර මොකද බයොලොජිකල් වර්ගයට අයත් කොටියෙක් නෙමෙයි ඌ මෙහෙදි වෙන ජාතියේ කොටියෙක් එහෙදි තව ජාතියේ කොටියෙක්
ගරු මන්තුමා
මේ මෙහෙම තමයි ඒ වගේම දැන් මේ ළඟදී අබේගිරියේ ගඩොල් සම්බන්ධ මහ විශාල උද්ඝෝෂණයක් කළා 2011 අබේගිරි චෛත්‍යය හදන්න හදපු ප්‍රමිතියෙන් තොර ගඩොල් හමුදාවිනුත් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච ටිකක් අයින් කරා කළා විශාල ഘോഷාවක් ඇති කරා අනිත් පැත්තට මොකක්ද අනිත් පැත්තට හැදුවා මොකද්ද මේ පුරා විද්‍යා ස්ථාන මේව කරනවා කියලා ඒ නිසා මම වෙලාව නැති නිසා මම කියන්නේ අද වෙලා තියෙන දේ තමයි උතුරේ දකුණේ ඉතාම ජනප්‍රිය ලෙස අමු ජාතිවාදයේ සිංහල සහ දෙමළ ජාතිවාදයේ මුස්ලිම් ජාතිවාදයේ ගෙනියනවා ඒ නිසා තමයි අද මේ හානිපූර්ණ සඳහා වෙන කාර්යාලය සම්බන්ධවත් විශාල මේකක් තියෙන්නේ මම විශේෂයෙන්ම මම පැහැදිලිව කියනවා සම්බන්ධන් මැතිතුමා විපක්ෂ නායක වශයෙන්
ගරු මන්තුමා අවසන් කරන්න
4-10 දිනක සභාව මම ඉවර කරනවා මම ඉතාලක් කියමින් කියනවා උතුරේ සිංහල සහ මුස්ලිම් මිනිසුන්ට උතුරේ සමාන අයිතියක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්න බව මම අහලා තියෙනවා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා උතුරේ සිංහල සහ මුස්ලිම් මිනිසුන්ට ලංකාව අනිත් ප්‍රදේශවල ජීවත් වෙන අයිතිය තියෙන වගේම අයිතියක් තියෙනවද ඒක ඔබතුමා නැවත කියන්න කියලා මම ඉල්ලා හිටනවා
ගරු මන්තුමා අවසන් කරන්න
මෙහි ඉන්න සිංහල ජාතිවාදීන්ගේ පැත්තෙන් හැම විටම අතු කරන දෙයක් තමයි ඒතර පිළිගන්නේ නැහැ කියලා මෙතන මහ ඇමතිවරයෙක් ඉන්නවා අමු ජාතිවාදී ඒකටම කත්ත දින සමක් පිරිසක් ඉන්නවා ඒවා මෙහෙට භාවිතා කරන ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලා සිටින්නේ මේ හානිපූර්ණ කාර්යාලය ජාතික සමගියේ පත්‍ර පාවිච්චි කරන්න නැතුව ජාතිවාදී පත්‍ර පාවිච්චි කරන්න යනවා නම් අපි කර විරුද්ධයි ඒ නිසා මේක මූලික වශයෙන් මේ පනතේ සියලට එකඟ වෙනවා නෙමෙයි නමුත් මූලික වශයෙන් අපි මේක අවශ්‍යතාවයක් ලෙස දක්වනවා බොහොම ස්තුතියි
ගරු රවුෆ් වගේම අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 9ක් තියෙනවා
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම් ඔනරබල් ප්‍රිසයිඩින් මෙම්බර් වී ආර් ඩිස්කස්සින් ද බිල් පර්ටේනින් ටු රෙපරේෂන්ස් ටුඩේ I'm glad the Honorable Minister of Foreign Affairs is in the House. This is as a result of the joint resolution that have been passed in the UN Human Rights Council and also previous undertakings that we have given under the Universal Periodic Review to address this issue of paying reparations for people who have been made to forcibly disappear and those people who have been affected by the war or any other civil disturbance. Mr. Presiding Member, I would like to initially discuss the matter pertaining to the repeal or the Repia Act by this Act. Now, as a matter of fact, the Honorable Foreign Minister had been a former Attorney General. He knows the whole history of the Repia Act. The Repia Act came into being, as a matter of fact, Mr. Presiding Member, after the 1983 disturbances, the then administration brought in the Repia through the emergency regulations that were promulgated to cover the entire island. So it was part of the emergency regulations initially. And thereafter, in 1987, they formally legislated to make RIPIA as an authority with some legal status. And this RIPIA was an institution that not only looked at reparations to be paid to individuals and collective bodies of people, also to pay compensation for properties, to also restore properties, to take over properties, to vest the property. Now, as a matter of fact, after the 1983 disturbances, the then J.R. Jawaharlal administration felt that there were various miscreants, various unlawful elements who were going into occupation of properties of affected people who had fled the city and other areas, and they vested the properties in the RIPIA. Now, by repealing RIPIA and by not providing adequate provisions in the new act, we are doing away with an existing mechanism which provides certain relief at very, very difficult and emergency situations. Now, for instance, you had to bring transitional provisions. No, I don't know, but anyway, you can reply, Mr. Minister. What I felt was, now take for instance what happened in Kandy a few months ago. Now, there are several properties affected. Large number of properties in the Kandy district, starting from Digana to Akurana and various other areas, several properties were affected. The RIPIA is the authority which is looking into the compensation element. Now, as a matter of fact, I want to raise that issue here so that that will be brought to the notice of the Honorable Minister. I have raised it several times in Cabinet. There are about 80 files for which more than 500,000 rupees had to be paid as compensation. There are sometimes some properties have been damaged, certain people have lost their businesses amounting to several millions of rupees. Now, these assessments have still not been completed, and a proper cabinet assessment has not been done to pay compensation for them. The RIPIA is the institution that is tasked with the responsibility to pay this compensation. So if we are going to abolish that institution, then there has to be sufficient new provisions should be included in the new act which we are bringing to replace the RIPIA as an institution. That is one issue I want to raise with you, Honorable Minister. Okay, thank you very much. I think there is a provision for you to formulate some policies and formulate policies on reparation and recommend to the government for approval, and thereafter for cabinet to approve them. See, in that, at least through that process, to include whatever that is missing from the RIPIA Act onto this reparations bill would be a very necessary thing that you should implement. Now, I must also say, now this focuses on the missing persons. Actually, the Office on Missing Persons Act is referred to several times in this particular bill, and that this is a sequel to that act. So therefore, Office on Missing Persons, when they identify affected people, people who have been made to disappear, people who have been who had gone missing as a result of the war, as a result of various other agencies of government or any other individual agencies. So those victims of war or civil disturbances, reparations could be paid through this bill. But then affected properties and affected other entitlements may not be restored through such a bill. So there has to be a proper provision to look into that issue, and that I thought I should highlight here. Now, Office on Missing Persons have been in existence for the last 7 months, Mr. Minister. They have gone over the country, all over the place, had various public sittings, and have received applications from a variety of affected people. Victims have still are continuing to have some distrust in any government mechanism that will, whether that would ultimately bring them any relief. That has been the feeling that people have. So therefore, in the first place, we had to restore that confidence. Now, for instance, as the Honorable Foreign Minister, as a former Attorney General, is also aware, in the past,
Honorable Minister, you've got 2 minutes.
Yes. In the past, our practice, Honorable Sumandran is here,
If people go missing, only recourse we have is habeas corpus application in the Court of Appeal then. What does the Court of Appeal do? I have myself filed these habeas corpus applications. Nothing comes out of it. You file a habeas corpus application by an aggrieved party, court entertains it, and they refer it to a magistrate for inquiry. And that's the end of it. The Honourable Foreign Minister will endorse this as Attorney General. He must be having hundreds of thousands of files in his in the Attorney General's department, habeas corpus applications, without any finality. So this issue, hopefully, at least through this Office on Missing Persons and the Reparations Bill, hopefully all these victims, some kind of finality for their loss have to be brought about, and at least some reparation had to be paid. So this is an onerous duty that is cast on the members who are appointed to these two institutions. One is the Reparations Bill as well as the Office on Missing Persons. So I thought I must highlight some of these things. And now look at the issue that is happening in Mena. There is a mass grave that has been found. There are anthropologists, there are archaeologists, there are various others, forensic experts who are going and digging this mass grave. There was a mass grave that was found in Matale. What has come out of the investigation, God knows. When did this happen? Was it during the JVP insurrection, or was it during the LTT war, or was it some, they are also
Honourable
giving
Minister,
some...
Please wind up.
Yeah, there are certain excuses being trotted out to say that there was some serious health hazard that happened in that area, and therefore thousands of people could have been buried in such a fashion. I don't think anybody remembers such a incident happening anywhere in this country. But this has been gone into. What is happening in the Matale graves? What is happening in the Mana graves? These two issues, I think, is a matter for anybody with conscience, that we have to bring finality to these things. So forensic examinations and inquiries cannot go on forever without any closure. So some closure has to be brought to this, and I would rather urge through you, Mr. Presiding Member, that this bill and its impact on this country as an accountable international citizen.
Honourable Minister, can you wind up, please?
Should clear its name by bringing such bills and acts to give redress to the affected
Honourable
people.
Honourable Minister.
Thank you.
Thanks. Garu Bimal Ratnayake Mantuma.
Garu Amathuma, obathuma me Hakim Amathuma, obathuma cabinet ekek amathiwarayek washeen ma danaganna kemathi. Dan Mannarama Samuha Miniwala gana obathuma prakashayak kala metana. දැන් එහි කැණීම් බාරව හිටපු රාජ් සෝමදේව මහාචාර්යවරයාගේ කැණීම් බලපත්‍ර මගේ දැනීමේ හැටියට දැනට අත්හිටවා තිබෙනවා.
ගරු මන්තුමා
ඒ නිසා මම දැනගන්න කැමති කැබිනට් මණ්ඩලය වශයෙන් මොකද්ද මේ සම්බන්ධව කරන්න කියලා. මොකද මෙතන දැනට 154ක් ඇටසැකිලි ආත්ම හම්බලා තිබෙනවා.
නේ නැ මන්නම් මට නම් ආරංචි වෙන හැටියට ඒ කැණීම් වල ඒ ඇටසැකිලි ඒ ඒකේ කාබන් ඩේටින් සඳහා අමරිකානු ලැබොරටරියකට යවන්න තීරණය කරලා තිබුණායි කියලා තමයි මම දැක්කේ. ඉතින් කාබන් ඩේටින් එක උඩ තමයි ඒ කවදාද සිදු වුනේ මොන වගේ සිද්ධියක්ද කියන එක පිළිබඳව ඒකේ නිගමනයකට එන්න පුළුවන් කමක් ලැබෙන්නේ කියලා මේ මම පත්‍රවල දැක්කා.
හරි බොහොම ස්තුතියි.
නමුත් අමාත්‍යවරයෙක් හැටියට මම ඔබතුමා කියන කාරණා දැන් තමයි දන්නේ. මම හිතන්නේ හැටියට ඒකට ඕනනම් අපේ ඇමතුමා පිළිතුරු දෙයි විදේශ ඇමතුමා හැටියට මම නම් ඒ ගැන කිසි කාරණයක් දන්නේ නැහැ.
හරි බොහොම ස්තුතියි ඇමතුමා. ඔනරබල් ආර් සම්බන්දන් You've got 10 minutes.
Thank you, Mr. Presiding Member.
Before that, Honorable Mayanta Dishane will take the seat.
Honourable Leader of the Opposition.
Thank you, Mr. Presiding Member. I would like to express a few views, sir, on this Office of Reparations Bill, which has come up somewhat belatedly, but we are all happy that it has come up. In fact, the missing persons bill, also was delayed considerably and passed and eventually not implemented for a long time, even after being passed. But subsequently, after the Office of Missing Persons was appointed, the persons handling that responsibility, I think, are doing their very best to be as effective as they can. And we are grateful for that. I would like to make a few comments in regard to this matter, because the ascertainment of the truth, the delivery of justice, the issue of accountability, reparations, and non-recurrence are all fundamental components of the transitional justice process, process to bring about reconciliation on the basis of truth, justice, and accountability in the country, which has gone through several decades of armed conflict. This bill is a very welcome feature, sir, but it must not be used to sideline truth and justice. Truth and justice must always prevail. Even the issue of missing persons or the issue of reparations must be dealt with on the basis of truth and justice. The Office of Missing Persons should be able to formulate policies based upon truth and to ensure justice to all victims. That is fundamental. I find certain provisions in the bill which will enable the government to play a role in regard to the implementation of whatever policies are formulated by the Office of Reparations. This must not be a matter that comes under the control of the government, sir. The Office of Reparations must have the freedom and the independence to act independently in this matter, to formulate the required policies, and be able to find avenues to be able to offer reparation to persons who have been victimized. Youth have been victimized in a very large number. What are the reparations that can be given? They must be empowered to acquire skills that will enable them to carry on their life in the future independently and as best as they can. That will be a reparation that must be given to youth. People need to be economically empowered. People have been impoverished as a result of the war. And there needs to be economic empowerment of the people to enable the people to lead their life without deprivation or denial. Land is a fundamental issue. There is yet land being held by the military, by the armed forces. I know that after the present government came into being, substantial action has been taken and lands have been released in many places. But land still continue to be in the occupation of the military. People have lost their lands. People have been evicted from their lands. Displaced people, when they came back to their villages, have found that their lands are being occupied by other people, or they are unable to occupy the lands. Those lands must be released to those people. Reparation in regard to land is one of the fundamental issues that the Office of Reparations has got to handle. People affected by the war, as a result of the war taking place in some parts of the country, the north and the east, have not been able to receive state land. There have been no land cutcheries. There have been no action taken to give land to landless people. That must be done. The Office of Reparations must formulate policies to ensure that all problems in regard to land that victims of the war have faced, whether it be army occupation, whether it be land being denied to them, whether they are being unable to occupy land to which they want to return because somebody else is occupying it, all these matters must be formulated on the basis of policies that are drawn out and implemented to achieve these matters. I also want to mention one other matter, sir. The detainees, persons in custody, some have been convicted, some have not been charged, some have been charged and charges are pending. The matter has gone on for a long time. A number of persons are carrying out demonstrations and fasts in various prisons and various parts of the north and the east, demanding the release of these people. Something needs to be done. A large number of people have been convicted purely on the basis of their confessions. In the case of a large number of people, the only evidence available against him is the confession they have made. There is no other evidence available against him. I have not been able to study the counterterrorism law, sir, that has been tabled in Parliament yesterday. But I am told under this counterterrorism law, confessions will no longer be admissible. Confessions can no longer be admissible at the trial of a person charged of any offence. If confessions are being completely ruled out, and if the even the new counterterrorism law accepts that position, then the government is obviously accepting the position that there can be no conviction, no charge, not even a charge, based upon a confession. If that be so, the question of the persons in custody, even persons who have been convicted, must be dealt with on the basis that they have been convicted on the confession, which was the only available evidence. There being no other evidence against him, which the government accepts now as a matter of policy, is inadmissible, is invalid. It's something that which government policy would not permit to accept, but is not in keeping with international norms. If that be the position, sir, I would appeal to the government to take steps for the release of all these persons who are in custody based purely on their confession. Whether they have been convicted or charged and not convicted doesn't matter, but if the only evidence against them is the confession, then I would submit that they must be released. And the Office of Reparations can play a role, and in my view should play a role, in ascertaining the truth in regard to this matter and taking steps in the government to have these persons released. After all, sir, we know that after the Indo-Sri Lanka Agreement in 1987 and during the JVP insurrection in 1971, 88, 89, a large number of persons were released. Some may not have been released, but a large number of persons were released. So the same rule should apply, sir, and we should ensure that persons who are in custody for long periods of time, sometimes they have been in custody for periods of time longer than they would have been in custody if they were tried, convicted, and sentenced. I don't think, sir, that should continue. And that is also a matter which I think would come within the purview of the Office of Reparations. The Office of Reparations must comprise of capable people who are able to formulate policies based upon the hardships, the denials, the deprivations that people who are affected by the war, victims of the war, have gone through and be in a position to address their needs and requirements.
Their Honourable Leader, Opposition, you have 1 minute more.
Involved in areas in a completely better.
You have 1 minute more. A minute more, sir. You have a minute more if you need it. Honourable Leader, yes. You have a minute more if you need it. Sir, you have 1 minute more if you need it. You have 1 more minute if you need it. No? Honourable Kadamastan. You have 7 minutes.
தலைமைதாங்கம் கௌரவ உறுப்பினர் அவர்களே, இழப்புக்கான நஷ்டஈடு பற்றிய அலுவலகம் சம்பந்தமாக இன்று எனக்கு நேரம் ஒதுக்கி தந்தமைக்கு நன்றிகளை கூறிக்கொண்டு இந்த எமது இந்த இழப்புக்கான நஷ்டஈடு இந்த அலுவலகமான வேலை திட்டங்களை தற்பொழுது எமது அமைச்சின் கீழ் இயங்கும் புனர்வாழ்வு அதிகார சபை கூடாக இன்று பாரிய அளவில் நாங்கள் இதை மிகவும் நல்ல முறையில் இந்த இந்த அதிகார சபை கூடாக பல வேலை திட்டங்களை நாங்கள் செய்து கொண்டிருக்கின்றோம். அந்த அடிப்படையில் வந்து இந்த அதிகார சபையானது 1983 நாட்டில் ஏற்பட்ட இனக்கலவரம் யுத்தம் ஆகியவற்றால் பாதிக்கப்பட்ட மக்களுக்கு நஷ்டஈடு மட்டுமன்றி நிவாரணம் வழங்கியமை 1990 பிறகு யுத்தத்தால் பாதிக்கப்பட்ட மக்களுக்கு வீட்டு திட்டம் வழங்கியமை யுத்தத்தால் இறந்தவர்களுக்கும் பாதிக்கப்பட்டவர்களுக்கும் நட்டஈடு வழங்கியமை பாதிக்கப்பட்ட மக்களின் வாழ்வாதாரத்தை கட்டி எழுப்ப கடன் திட்டம் வழங்கியமை போன்ற 200 பணிகளை முன்னெடுத்து பல வகையில் எமது குறிப்பாக வடக்கு கிழக்கில் உள்ள மக்களுக்கு பாரிய சேவைகளை செய்திருக்கின்றது இந்த புனர்வாழ்வு அமைப்பு அதிகார சபையானது. அந்த புனர்வாழ்வு அதிகார சபைக்கு சென்ற வருடம் 2000 மில்லியன்கள் ஒதுக்கப்பட்டிருக்கின்றன. அந்த 2000 மில்லியன்களில் கிட்டத்தட்ட 1300 மில்லியன்களை நஷ்டஈடுகளாக அதாவது சொல்லப்போனால் இறந்தவர்கள் காயமுற்றவர்களுக்கு வந்து 1589 இறந்தவர்கள் காயமுற்றவர்கள் என்ற அடிப்படையில் வந்து 130 மில்லியன் நஷ்டஈடுகளாக கிட்டத்தட்ட எமது அதிகார சபை கூடாக வழங்கப்பட்டிருக்கின்றது. அதேபோல் 7588 பேருக்கு இதுவரைக்கும் சாதாரண பொதுமக்களுக்கு 487 மில்லியன் நஷ்டஈடுகளாக வழங்கப்பட்டுள்ளன. அதேபோல் 2190 அரசாங்க ஊழியர்களுக்கும் 290 மில்லியன்கள் நஷ்டஈடுகளாக கொடுக்கப்பட்டிருக்கின்றன. 66 மில்லியன்கள் வந்து வணக்கஸ்தலங்களுக்கு 350 வணக்கஸ்தலங்களுக்கு நஷ்டஈடுகளாக இந்த அதிகார சபையால் கொடுக்கப்பட்டிருக்கின்றது. அதேபோல் 186 மில்லியன் 2012 நபர்களுக்கு அதாவது இதில் குறிப்பாக கூறுவதென்றால் வேறுவல அழுத்தம் ஏற்பட்ட பாதிப்புகளுக்காக இந்த நஷ்டஈடுகள் வழங்கப்பட்டிருக்கின்றன. இதேபோல் அண்மையில் ஜிந்தோட்டையில் ஏற்பட்ட அந்த கலவரத்துக்காகவும் 126 பேருக்கு 4 மில்லியன்கள் வழங்கப்பட்டிருக்கின்றன. அதேபோல் கண்டியில் ஏற்பட்ட பிரச்சனையின் காரணமாக 534 பேருக்கு ஆரம்ப கட்டமாக 26 மில்லியன்கள் வழங்கப்பட்டிருக்கின்றன. சுயதொழில் கடன்களாக கிட்டத்தட்ட 335 பேருக்கு 72 மில்லியன்கள் வழங்கப்பட்டிருக்கின்றன. முன்னாள் போராளிகளுக்கு வழங்கிய கடன்கள் வந்து 152 பேருக்கு 35 மில்லியன். இவ்வாறு இந்த வருடமே பல வேலைகளை இந்த எமது புனர்வாழ்வு அதிகார சபையானது செய்து கொண்டிருக்கின்றது. இவ்வாறு பல வேலைகளை நாங்கள் செய்து கொண்டு இருந்தாலும் மக்களுடைய தேவைக்கேற்ற மாதிரி நிதிகள் ஒதுக்கப்படாததுனால அவர்களுடைய இந்த பட்டியலில் பாதிக்கப்பட்ட மக்கள்கள் இந்த அவர்கள் தாங்கள் காத்திருக்கும் பட்டியல் நீண்டு கொண்டு போகின்றன. அந்த அடிப்படையில் வந்து சுமார் 10 வருடங்களுக்கு முன் விண்ணப்பித்தவர்களுக்கு கூட ஒன்றும் நஷ்டஈடுகள் கொடுக்க வேண்டிய தேவைகள் இருக்கின்றது. அதற்கு காரணம் அதாவது குறிப்பிட்ட எமது அமைச்சுக்களாலும் இந்த அதிகார சபைக்கு தேவையானவைகளை கேட்கும் பொழுது உரிய அளவில் அதற்குரிய நிதிகள் ஒதுக்கப்படாமை தான் இதற்கான காரணமாகும். எனவே எமது இந்த இவ்வாறான இந்த அதிகார சபை கூடாக பல வேலை திட்டங்களை பல நஷ்டீடுகளை வழங்கியிருக்கும் பொழுதோட அரசியல் அதாவது ஒரு ஒரு அரசியல் கொள்கைக்காக இவ்வாறான ஒரு மாற்றம் இந்த இந்த நஷ்ட இழப்புக்கான இந்த நஷ்டீடு இந்த நஷ்டீடுக்கான சட்டமூலம் மாற்றம் என்பது கட்டமை இவை கூடாக இன்னும் இதை அதிகாரம் நாங்கள் ஒரு வலுவானதாக உருவாக்க வேண்டும். இந்த இந்த அதிகார சபையை வலுவானதாக உருவாக்கி எமது மக்களுடைய பிரச்சனைகள் அந்த அந்த பகுதிகளுக்குரிய தேவைப்பாடுகளையும் அந்த மக்களுடைய கஷ்டங்களுக்கும் அவர்களுடைய புனர்வாழ்வை அவர்களுடைய வாழ்க்கை தரத்தை நாங்கள் ஒரு வாழ்க்கை நிரந்தர ஒரு ஒரு நிலையான ஒரு வாழ்க்கைக்குரிய ஒரு சூழ்நிலை ஏற்படுத்தும் விதமாக இந்த இதை நாங்கள் மாற்ற வேண்டிய ஒரு சூழ்நிலை இருக்கின்றது. எவ்வாறு இந்த சட்டமூல மாற்றம் மூலம் இடம்பெற்றாலும் எமது இந்த மேல்குடியேற்ற புனர்வாழ்வு அமைச்சர் கூடாக செயல்படுத்தும் இந்த வேலை திட்டத்தை கட்டாயம் இந்த அமைச்சர் கூடாக செய்யும் பொழுது ஏனென்றால் இந்த அமைச்சர்தான் வடக்கு அபிவிருத்திகளையும் செய்ய வேண்டிய ஒரு சூழ்நிலைகள் இருக்கின்றபடியினால் இந்த அமைச்சர் கூடாகவே இந்த இந்த அலுவலகத்தையும் இந்த அதாவது முதல் இருந்த மாதிரி புனர்வாழ்வு அதிகார சபை கூடாகவே அந்த சபையை எமது இந்த அமைச்சர் கூடாக வைத்து செய்யும் பொழுதுதான் அங்குள்ள இந்த தேவைப்பாடுகளை நாங்கள் எவ்வாறு பட்டியலிட்டு சென்றோமோ அந்த அடிப்படையில் நாங்கள் மிகவும் நன்றாக செய்யக்கூடிய ஒரு சூழ்நிலை இருக்கின்றது. எனவே இந்த எமது ரெப்பியா மூலம் இவ்வாறு பல வேலைகளை செய்திருக்கின்றோம். எமது ரெப்பியா மூலம் பல வேலைகள் வந்திருந்தாலும் கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களை நாங்கள் நான் கேட்டுக்கொள்வது என்னவென்றால் இந்த சட்டமூலம் மாற்றம் ஏற்பட்டாலும் இதை ஒரு 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 சிறந்த முறையில் இந்த சட்டமூலத்தால் நாங்கள் எமது மக்களுக்கு இன்னும் பாரிய அளவில் சேவை செய்யக்கூடிய ஒரு அளவுக்கு நிதிகளை பெறுவதற்குரிய ஒரு சந்தர்ப்பமாக பயன்படுத்தி இந்த அமைச்சர் கூடாகவே இயங்குவதற்குரிய சில ஏற்பாடுகளை செய்ய வேண்டும் என்று தான் நான் இன்று இங்கே கேட்டுக்கொண்டிருக்கின்றேன். அந்த இவ்வாறான எமது இந்த அமைச்சர் கூடாக ஏனென்றால் இது வடக்கு சம்பந்தப்பட்ட வடக்கு அபிவிருத்திகள் வடக்கில் உள்ள மக்களுடைய வாழ்வாதாரத்தை உயர்த்தி விதமான எமது அமைச்சருக்குரிய வேலை திட்டத்தை தான் இதுவும் கொண்டிருக்கும் கூடுதலாக ஏனென்றால் யுத்தத்தால் கூடுதலாக பாதிக்கப்பட்ட பகுதி எமது வடக்கு மாகாணம் என்பதனால்தான் நாங்கள் இந்த இவ்வாறு இருக்கும் பொழுது நான் இங்கே அதாவது நேரம் குறுகினால் இன்னும் ஒன்றும் கூற வேண்டும். சில வேலை திட்டங்களை நாங்கள் செய்யும் பொழுது இந்த எமது இந்த அதாவது இங்கு பிரதான இரண்டு கட்சிகள் சேர்ந்து செய்யும் பொழுது சில வேலை திட்டங்களை திடீரென்று ஒரு ஒரு கட்சி சார்ந்த வேலை திட்டமாக குறிப்பாக சொல்வதென்றால் இந்த வடக்கு நீண்ட காலமாக இடம்பெயர்ந்த மக்களுக்கான ஒரு செயலணி உருவாக்கப்பட்டது. அந்த செயலணி கூடாக செய்யப்பட்ட வேலைகள் ஒன்று செய்த சரியாக அந்த வேலைகளை செய்யும் பொழுது திடீரென அது அந்த வேலை அந்த அந்த செயலணி உருவாக்கப்பட்டது அது அந்த நான்கு இணைத்தலைவர்களை கொண்டதாகவும் அந்த செயலணிக்கு எமது அமைச்சின் செயலாளர் அவர்கள்தான் செயலாளராக இருப்பார் என்றும் அந்த செயலணி இந்த எமது அமைச்சுக்குரிய மெண்டிடேட் என்றபடியினால் எமது அமைச்சு கூடாக இந்த வேலை திட்டங்கள் செய்ய வேண்டும் என்ற அடிப்படையில் தான் கேபினட் பேப்பர் போடப்பட்டிருந்தாலும் காலப்போக்கில் அந்த ஒரு கெசட் மூலம் வந்து கோஆர்டினேட் பண்ணக்கூடிய ஒரு சூழ்நிலையை வந்து அந்த அதை மாற்றி இம்ப்ளிமெண்ட் பண்ணுவதற்கான ஒரு நடவடிக்கை நடக்கப்பெற்று அதன் மூலம் ஒரு நியாயமாகவும் நேர்மையற்ற விதத்திலும் பக்க சார்பான முறையிலும் சில இது இவை இந்த 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 இது கூடாக அதாவது இந்த செயலணி கூடாக சில அதிகாரிகளோட எமது பகுதிகளில் உள்ள அதிகாரிகளோட வற்புறுத்தப்படுகின்றார்கள். சில அரசியல் கட்சிகளை சார்ந்தவர்களால் இதைத்தான் செய்ய வேண்டும் என்று திணிக்கப்படுகின்றார்கள். எனவே இந்த இவைகளை இந்த இவ்வாறான செயல் திட்டங்களை நீங்கள் செய்யும் பொழுது எடுத்த எடுப்புக்கு பார்க்காமல் சரியாக சிந்தித்து அந்த ஒரு பிழையான முறையில் தான் நான் கேட்கிறேன் இந்த எமது அமைச்சு கூட எமது அமைச்சுக்கு போடப்பட செயல்பட்டிருந்த அந்த மீள்குடியேற்ற செயலனியுடைய இம்ப்ளிமெண்டை பண்ண வேண்டியிருந்த எமது அமைச்சிலிருந்து இந்த மாற்றியதோடு ஒரு பிழையான முறையில் தான் மாற்றப்பட்டிருக்கின்றது. இதைக்கு பேசும் பொழுதோடு சரியாக இந்த ஆட்சியில் ஒரு நியாயம் கிடைக்கவில்லை என்றால் நாங்கள் எங்கே போவது என்பது தான் எங்களுடைய பிரச்சனையாக இருக்கின்றது. உண்மையிலே மிகவும் ஒரு பிரதி அமைச்சராக இந்த அமைச்சின் பிரதி அமைச்சராக நான் இருந்து கொண்டு இந்த இவ்வாறான செயல்பாடுகளை மிகவும் வன்மையாக இந்த பாராளுமன்றத்தில் இருந்து எனது ஆட்சேபனையில் இங்கு நான் தெரிவிக்கின்றேன். அந்த அமைச்சுக்குரிய வருங்காலையாவது எந்த அமைச்சுக்குடன் எந்த அமைச்சுக்குரிய அந்த அந்தந்த அமைச்சுக்குரிய மெனிடேட் அடிப்படையில் தான் வேலை திட்டங்களை செய்வதற்குரிய அடிப்படையில் வந்து வர்ற வரவு செலவு திட்டத்துக்கு கூடாக செயல்படுத்தப்பட வேண்டும். இல்லை என்றால் நாங்கள் தொடர்ந்து வந்து எமது பகுதி மக்கள் வந்து சில பக்க சார்பான அரசியல் நடவடிக்கை மூலம் பாதிப்படைவார்கள். எனவே இதை நிவர்த்தி செய்வதற்கு கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இதை நிவர்த்தி செய்து வருங்காலங்களில் வந்து எமது மக்களுடைய பாதிப்புகள் இல்லாமல் நியாயமாகவும் நேர்மையாகவும் பக்க சார்பு இல்லாமலும் செய்யக்கூடிய அளவுக்கு அதற்காக ஒரு இணைத்தலைமை போடப்பட்டது. ஆனால் இங்கு அந்த இணைத்தலைமைகள் எவ்வாறு நடத்தப்படுகிறார்கள் என்று எனக்கு தெரியப்படவில்லை. எனவே இந்த மீள்குடியேற்ற செயலுடைய வேலை திட்டங்களை ஒழுங்காக செயல்படுத்துவதற்குரிய ஏற்பாடுகளை மேம் செய்ய வேண்டும் என்று கேட்டவனாக இந்த சந்தர்ப்பத்துக்கு நன்றி விரிவடைப்பேன். நன்றி.
பூமிஸ்துதி. இலங்கட்ட கரு சுசி பிரேம ஜெயந்த அமைத்துவா.
கரு முலாஸ்னாரூட மந்திரி துமணி ஹானிபூர்ணி சந்தாவன காரியாலய பிஹிட்வீம் சகா ஈட்ட ஆனுஷாங்கிக்கு அண்ணாவு பிரதிபாதனை அத்திக்கிரியும் சந்தா மே பணத்தை எதிரிபாத் கல்லத்து பெணும் எவ்வகிம மேஹா சமான பணத் கீபியாக் பசுகி காலே துல மே பாலுமீன் துறகினா எதிரி காலே துல மேஹா சம்பந்தவென நமக்கு ரிஜு சம்பந்தன உனத் ட்ரஸ்ட்வாதிய விளக்கு மீ பணத்தை அலுத் பணத்தை இல்லங்கட்ட ஆணுக்கியவஸ்தா கெட்டும் பத்த பிலிபந்தவ தெவெனி வார்த்தாவ மேயாதி வசின் பிளகசில தீன் දැන් මෙහිදී මම සඳහන් කරන්න ඕනේ මම හිතන්නේ මේ සියල්ලම පෙළගැස්වීමට ප්‍රධාන හේතු වුණේ 2015 සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වයේ දක්වමින් 30 ඇලිරක් එක යෝජනාව සම්මත වුණා. ඒ සම අනුග්‍රහය දැක්වීම සඳහා එදා ඇමරිකා එක්සත් ජනපදයත් ඒකට සම්බන්ධ වුණා. හැබැයි දැන් ඇමරිකා එක්සත් ජනපදය මේ UNHCR එකෙන් දැන් ඉවත් වෙනවා. හැබැයි දැන් මේ සීලුම රටවල් කියන්නේ අපි මේක සමානුග්‍රහගතත්වයේ දැක්ුවා නම් එහි කරුණු දැන් ඉටු කිරීමේ වගකීම රජයට තින්නේ කියලා. හැබැයි මම පැහැදිලිව කියන්න ඕනේ මේ අවස්ථාවේදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ දැනුවත් වීමක් හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් නෙවෙයි 31 යෝජනාවට සමුහ අනුග්‍රහකත්වයේ දැක්වේ. කොටින්ම අතිගරු ජනාධිපතිතුමා පවා එතුමාගේ අදහස පසුගිය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී එතුමා පැහැදිලිව සඳහන් කළා. ඉතින් මම ඒ ගැන දැන් ආපහුව කියන්න යන්නේ නැහැ. දැන් විශේෂයෙන් මම අවධානය යොමු කරනවා ගරු ඇමතුමා සංශෝධන ඉදිරිපත් කළා 27 වගන්තියේ අයන්න එක ඒකේ මුලින් තිබුණ කෙටුම්පතේ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම්. හැබැයි දැන් උතුරු සහ නැගෙනහිර පළාත්වල කියන්න යන්න ඉවත් වෙලා ඒ වෙනුවට සන්නද්ධ ගැටුම් අතරතුර කියන වචන ආදේශ වෙනවා. දැන් එතකොට ඉතාම පැහැදිලිව මේකේ මූලික අරමුණ වෙලා තිබේ. මේ ප්‍රදේශවල සිදු වූ සන්නද්ධ ගැටුම් වලදී හානියට පත්වෙච්ච පුද්ගලයින්ට හානි පූර්ණේ කිරීමද කියන ප්‍රශ්නය නිතැතින්ම එන්නේ. කෙසේ හෝ දැන් ඒක සංශෝධනය වෙනවා. ඒක හොඳයි සංශෝධනය වෙච්ච එක. සංශෝධනයක් නැහැ. එහෙමනම් උතුරු නැගෙනහිර එහෙමම තියෙනවා. දැන් එතකොට ප්‍රශ්නේ මතුවන්නේ උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට පිටකොටුවේ බෝම්බ විපුරුණා. මහ බැංකුවේ බෝම්බ විපුරුණා. මරදානේ බෝම්බ විපුරුණා. මාතර බෝම්බ විපුරුණා. එතකොට උතුරු නැගෙනහිර පිටින් මේ සන්නද්ධ අරගලයේ ප්‍රතිඵල හැටියට හානියටපත් වෙච්ච පුද්ගලින්ට මේන් සහන ගන්න බැරිද? ඔව් දෙවෙනි වගන්තිය කියවෙන්නේ දේශපාලන නුසුසුතාවයක් හෝ සිවිල් කැළඹීම් සම්බන්ධයෙන්. එතකොට කොහොමද දැන් ඒකට ගන්නෙ? දැන් දේශපාලන නුසන්සුන්තාවයක් නෙවෙයිනේ LTTK ඇවිල්ලා මේ අපේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමාගේ පියාණන් අභහප්‍රාප්ත වුණේ කැලණිය තොට ළඟ බෝම්බ පුපුරෝලා. මල්ලිමාරච්චි මැතිතුමයි එතුමයි ජනාධිපති අපේක්ෂක.
එතකොට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා හිටපු ආරක්ෂක ඇමති මේ රංජන් විජේරත්න මම මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක කාර්යාධිකාරිය අපේ සීවී ගුණන්ද මැතිතුමා එතකොට අපේ කංචන මන්ත්‍රීතුමාගේ පියාණන් අද සදාකාලිකව ඒ තත්ත්වයට පත් වෙලා තින්නේ රෝග වෙලා තින්නේ ඒ මාතර විපුර බෝම්බෙන් එතකොට ඒ ඇයට මේකෙන් හානියක් ලැබෙන්නේ නැද්ද දහස් සංඛ්‍යාත පිරිසක් අපේ හමුදාවේ රණවිරුව පොලිසිය හිටපු අය අතුරුදන් වුණා තව වෙනතුරු තොරතුරක් නැහැ එතකොට ඒගොල්ලෝ මේකට අයිති වෙන්නේ නැද්ද පොලිසිය 600ක් එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ 600ක් නැගෙනහිර පළාතේ ඝාතනය කළා ඒවයි තොරතුරු නැහැ ඒවයි තොරතුරු නැහැ එහෙමනම් මේ පනත ගේන්නේ මේ එදා 31 UNHCR එකේ සම්මත කරපු ඒ සමානුග්‍රහය දක්වපු යෝජනාවට අනුකූලව LTT ඩයස්පෝරා වේවණකම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මේකට දරදියා දින ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන මේ ඔක්කොම එකතු වෙලා අද මේක ගේන්නේ එහෙනම් මේන් විශාලසම අසාධාරණ වෙන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ හානියටපත් වෙච්චාට වෙනස්කමකින් තොරව මේ සිළු දින හානිපූර්ණේ කරනවන නමුත් දැන් ප්‍රශ්නේ මේ අර්ථ නිරූපණය තුනට උතුරු නැගෙනහිර පිට අයිති වෙනවද නැද්ද කියන කාරණය මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමාට මේ පනත සම්මත වෙන්න කලින් මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්නයි කියලා කමිටු අවස්ථාවේදී අපි අදහස් කළේ ඔබතුමා ඉදිරිපත් කරපු මේ සංශෝධනය අනුව මේ උතුරු නැගෙනහිර කියන කොටස ඉවත් වෙනවායි කියලා. එහෙමනම් සන්නද්ධ අරගල. දැන් ප්‍රශ්නේ සන්නද්ධ අරගලේ මොකද්ද? සන්නද්ධ අරගලේ තහනම් කරපු කොටි සංවිධානය ලංකාව විතරක් නෙමෙයි යුරෝප සංගමයේ විතරක් නෙමෙයි එක්සත් ජනපදයේ ඇතුළු රටවල් ගණනාවක් තහනම් කළා. එතකොට සන්නද්ධ අරගලේ කාත් එක්කද? රජයේ හමුදා මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා සිංහල හමුදාව. දැන් ඔක හැන්සාඩ් එකට ගියා. සිංහල හමුදාව තමයි මේ ඝාතනයන් කළේ කියලා. සිංහල හමුදාවක් රටේ නැහැ. රටේ තියෙන ආරක්ෂක හමුදා. ඒ ආරක්ෂක හමුදාවේ සිංහල, දමිළ, මුස්ලිම් වර්ග තුනම ඉන්නවා. දැන් බුලත්වලදී මිය ගිය මේජර් මුතාලිබ්ලා. ඒගොල්ලෝ සිංහලද? ආ දමිළ මේ හමුදාවේ සමාජිකයෝ නැද්ද? ඒගොල්ලෝ මිය ගියේ නැද්ද? ගුවන් හමුදාවේ පාක්ෂිකයෝද? හමුදා නිලධාරීන්. එහෙමනම් මේක සම්පූර්ණ වැරදි එතුමා ඒ කියපු එක අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම සජ්ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මොකද්ද අපි එදා කරපු වැඩේ හින්දා UNHCR එකේ GSP Plus සම්බුණා GSP Plus එක තමයි ලොකු යුද්ධ නැවැත්වුවට වඩා යුද්ධ නවත්තපු මිනිස්සු රිමාන්ඩ් එකේ යුද්ධ නවත්තපු මිනිස්සු විශේෂ අධිකරණ ඉස්සරහා මොනාටද මේ මිස් අප්‍රොප්‍රියේෂන් ක්‍රිමිනල් බ්‍රීච් ඔෆ් ට්‍රස්ට් ඒවට ගිහිල්ලා දැන් ඇතුලේ හැබැයි මේ එක්කෙනෙකුටවත් දැන් නැගෙනහිර පළාත් සභාපීඨුවේ කවුද උතුරු පළාත් සභාපීඨුවේ කවුද ඒව අමතකයි ඒව කරපු මිනිස්සුන්ව කූඩුවට නගන රණවිරුවෝ ඩිටෙන්ෂන් නෝටිස් හැබැයි දැන් මේ වන්දි ගෙවන්න යනවා මේවට අයිති වෙන්නේ නැද්ද
ඔබතුමා තව මිනිත්තුවක් තියෙනවා
ඔව් ඉතින් ඒක නිසා අපි ඉතාම පැහැදිලිව කියනවා මේ හානිපුරණය සිංහල, දමිළ, මුස්ලිම් කිසිම කෙනෙකුට පොඩක් ඔබතුමා වාඩි වෙන්න මම කතා උතුමා කතාවිදි කතා කරන්නේ නැහැ නේ මට විනිත්තුවයි තියෙන සම්මුණස් වාඩි වෙන්න
ඔබතුමාට මේ මිනිත්තු මම දෙන්නම් සුසි ප්‍රේම දමතුමා
මම දෙන්නේ නැහැ මම කැමති නැහැ
මම දෙන්නම් මේ මිනිත්තු පොයින්ට් ඕඩර් එක ප්ලේස් කරේ
විනාඩියයි තියෙන්නේ
පොයින්ට් ඕඩර් එක ප්ලේස් කරේ පොයින්ට් ඕඩර් එක
අද දමතුමා කතාවක් ඉල්ලගෙන
ගරු සභාපතිතුමනි මෙම මෙතුමා මේ වැදගත් ප්‍රශ්නයක් නැගුවා උතුරු සහ නැගෙනහිර පළාතවල විතරද කියලා මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධනවල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා 27 වෙනි වගන්තියේ ඇති අර්ථ නිරූපණය පීඩාවට පත් නැත්තන් කියන තැන සංශෝධනය කළා. ඒ කියන්නේ සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප්‍රතිඵලයක් වශයෙන් කියලා. ඒතර ඔක්කොම ආවරණය වෙනවා. ඉතින් මේ තියෙන්නේ උතුරු නැගෙනහිර කතාවක් නෑ.
හරි බොහොම ස්තුතියි සුසි ප්‍රේමජා දැම්තුමා උතුමා තම මිනිත්තුවක් තියෙනවා.
මට ඒ මිනිත්තු ඕනේ. දැන් මම ඇමතුමායෙන් අහුවා විවෘතව මේ මූලික කෙටුම්පදයේ තිබෙන උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ යන්න ඉවත් කළා සන්නද්ධ ගැටුම් අතරතුර කියන ප්‍රශ්න විතරද තියෙන්නේ කියලා. ඒතුමා කිව්වා නෑ කියලා.
ඒ පළවෙනි වගන්තිය විතරයි අනිත් ඒවා එහෙම්ම තියෙනවා.
නෑ අනිත් ඒවා අදාළ වෙන්නේ මේක ඉඳලානේ පටන් ගන්න.
අනිත් ඒවට ඔක්කොම තමුන්නාසි කියන ඔක්කොම අනිත් ඒවාට අදාළ වෙනවා.
මේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් සභාපති මන්ත්‍රීතුමනි මේක උසාවියකට ගිහිල්ලා කවුරු හරි තර්කයක් කරනකොට දැන් මේක අර්ථ නිරූපණය දෙන්න විවස්සාදායකය අපේක්ෂා කළ ආකාරයටනේ. ඒතර විවස්සාදායකය අපේක්ෂා කළේ කොහොමද? සන්නද්ධ ගැටුම් අතරතුර උතුරු නැගෙනහිර පළාත්වල. එතකොට එහි ප්‍රතිඵල හැටියට මේ අනිත් හැමදෙනම බෝම්බ පිපුරුයි. All right, Roman 2 දේශපාලන නොසන්සුන්තාවේ. හරි, දැන් දේශපාලන නොසන්සුන්තාවේ නිසාද සෙන්ට්‍රල් බැංකුවේ සෙන්ට්‍රල් බැංකුවේ බෝම්බ පිපුරුවේ, දළදා මාලිගාවේ බෝම්බ පිපුරුවේ, අනුරාධපුරයේ බෝම්බ පිපුරුවේ, තොටලඟ බෝම්බ පිපුරුවේ,
සිවිල් කැළඹීමක් තිබුණේ
නැනේ. ආ, සිවිල් කැළඹීමක් තිබුණේ නැහැ. LTT ගාවිලා suicide බෝම්බ ගැහුවා. No, no, you can't interpret like that, of course. That is the issue. Make a specific. විශේෂ කළා තියෙන්න ඕනේ. මොකද්ද මේ සන්නද්ධ අරගලේ? සන්නද්ධ අරගලේ තිබුණේ තහනම් කරපු කොටිත් එක්කනේ. එහෙමන. ඒතර කොහොම සන්නද්ධ අරගලයක් වෙන්නේ? රටේ ආරක්ෂක හමුදාව බැඳිලා ඉන්නවා. ආණ්ඩුව බැඳිලා ඉන්නවා. රටේ පුරවැසියෝ ආරක්ෂා කරන්න තස්සවාදෙන්.
ඒකීය භාවය රකින්න.
සහායකීය භාවය රකින්න. ඒතර ඒකට ගිය මිනිස්සු එතකොට මේකට අහු වෙන්නේ නැහනේ. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබතුමාගෙන් මේ කමිටු අවස්ථාවේදී මේක සැකහැර, මේක ඉතාම නිවැරදිව, මේක ජනතාවට පැහැදිලි වෙන ආකාරයට මේක අර්ථ නිරූපණය කමිටු අවස්ථාවේදී ලබා දෙන්නයි කියලා මගේ කාලය අවසානයි. බොහොම ස්තුතියි.